ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි
8යි
විනාඩි 5ක කාලයක් තියෙනවා.
8ක් තිබුණා මුළු සෙනෙහසින්.
ඔබතුමාගේ කාලයෙන් මේ කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා
ආ එතුමා ඉල්ලියා තියෙනවා. සමාවෙන්න. මුළු සෙනෙහස මන්ත්‍රීතුමනි, අද 15 වෙනි දිනේ අපි වැශීෂ විවාදයට එකතු වෙන. ඒනොත් ඉතා වටිනා කියන අමාත්‍ය කීපයක කතා කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රසංස්කරණ අමාත්‍යංශයත්, වෙතල්තෑ මුතුමගේ අමාත්‍යංශය.
ඕඩ ප්ලීස්, මේ අපේ තුසිතා විජේමාන මන්ත්‍රීතුමේ මුලස්සනේ ගන්නවා.
උසරේ මන්ත්‍රීතුමියනි, අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා, ඒ වගේම අපදාරණ අමාත්‍යතුමා, අපේ රංජිත් බන්දුවමල අමාත්‍යතුමාගේ අමාත්‍යංශ දෙක. විශේෂයෙන්ම අපි අද දවස පුරාම විපක්ෂයේ මේ අමාත්‍යංශ දෙක පිළිබඳව චෝදනා සහ යෝජනා පිළිබඳව අපි අහන් හිටියා. ඒ වගේම ඊට පෙර කතා කරපු මොහන් මන්ත්‍රීතුමා, එතන මේ පාර්ලිමේන්තුවේ වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමාගේ නම ගෙනියන්න ඉන්නවාදෝ කියන සැකයක් අපිට මතු කරන එක හොඳයි. හැබැයි රටේ විනය, පාර්ලිමේන්තුවේ විනය රැකීම පිළිබඳව අපි දකින්නට ඕනි මුළු සෙනෙහස මන්ත්‍රීතුමනේ. විනය පැහැරහැරීම සහ ඒ විනයානුකූල කටයුතු නොකිරීම පිළිබඳව රටක නීතිපද්ධතියක් නිර්මාණය වෙනවායි කියන කාරණේ අපි දකිමු. හැබැයි මේ නීතිපද්ධතිය ඉහළ සිට පහළට තරාතිරම නොලබා ක්‍රියාත්මක කිරීමේ අයිතිය වගකීම රටේ සෑම පුරවැසියාටම තියෙනවා. ඉතින් අපි බලන්නට ඕනි කාරණේ තමයි, අද සාක්ෂියට එකගොම මේ විපක්ෂයේ කණ්ඩායමට හැකියාවක් තියෙනවද මේ නීතියේ ස්වාධීනපත්තිය පිළිබඳවත්, ඒ නීතිය පිළිබඳව කතා කරන්නත් කියන කාරණේ. කර්මලසේ මන්ත්‍රීතුමනි, අපිට මතකයි ඔක්තෝබර් 6 වෙනිදා යම්සි සිදුවීමක් සිද්ධ වුණා. අපි පාර්ලිමේන්තුව අවසන් කරලා ගෙදර ගියා. හැබැයි අවස 6ට 7ට රටේ පවතින මුඛ්‍ය නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අග්‍රාමාත්‍යවරේ පත් කරා. ඒක නීති විරෝධීව පත් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි හදපු අපේ වර්තමාන ආණ්ඩුව තුළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැටියට ශක්තිමත්ව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ නීතිය ගරු කරලා ශිෂ්‍යාධිකරණයේ තීන්දුව දුන්නා. ඒක වැරදි කියන කාරණේ. ඒ වගේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුව විසුරුව හැරී. ඒ පාර්ලිමේන්තුව විසුරුව හැරීමත් වැරදි. ඒතර මේ වැරදි ක්‍රියාදාමයන් වලට එකතු වෙච්ච, එක්කවෙච්ච, ඒ සඳහා ක්‍රියාදාම එදවිච්ච කණ්ඩායම් මේ අදේ පවතින නීතිය පිළිබඳව කතා කරන අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා. මම හිතන්නේ නෑ ඔවුන්ගේ සුදුසුකමක් තියෙනවායි කියලා මේ රටේ නීතිය පිළිබඳව කතා වුණ නීතිය කැඩුවා. එහෙනම් මට දෙන ප්‍රශ්නේ අපේ ගරු ඇමතුමනි, කො මොනට දඬුවම් මේ නීතිය කඩන්න කටයුතු කරපු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරපු පණයිඩි කරපු කණ්ඩායම් වලට අද දඬුවම් දෙන්න වැඩපිළිවෙලක් නිර්මාණය වෙලා නැහැ. අනේ එතනයි වැරද්ද තියෙන්නේ. අපි හදන්න හදනවා විමට්ටමේ ඉන්න වැඩපිළිවෙල නීතියට රැහැනට අසු කරගෙන කටයුතු කරන එක හොඳයි. හැබැයි ඊට අමතරව මේ ඉහළ පෙළේ ඉන්න ඒ අවශ්‍ය කරන දඬුවම දෙන්න බැරි නම්, අපිට දෙන්න බැරි නම් එහෙම අපි හදන්න යන නීතිය වැළඳ ගැනීම පිළිබඳව විමට්ටමේ කණ්ඩායමක පිළිගනිහිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මම හිතනවා මෙන්න මේ කියන කාරණේම ඇති අපට. අපි පුළුවන් ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කරා වගේම ඒ දඬුවම් වලට ස්වාධීනම දඬුවම් දීම සඳහා එකතු වෙන වැඩපිළිවෙලක් නිර්මාණය නොකිරීම පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගරු ඇමතුමී. අපි දැක පෞගිය කාලේ සමහර වෙලාවට මේවා කියනකොට මේ පිළිබඳව විශ්ලේෂණය කරන පුද්ගලයන් වශයෙන් සූක්ෂමව උපක්‍රමශීලීව යම්සි වැඩපිළිවෙලක් ඔවුන්ගේ කටවසය වීම සහ ක්‍රියාදාමයන් වසීමට කටයුතු කරා. ඉතින් අපි ඒ අතරදී සමහර අවස්ථාවකදී වැඩපිළිවෙලකට අසු වුණා. ගරු ඇමතුමීන, මට තියෙන ප්‍රශ්නේ දැන් උසාවියේකට යම් සිද්ධයක් සිද්ධාන්තයක් ඉදිරිපත් කළාට පස්සේ අපි දැක්කා ඒ පොලිසියේ විසින් ඉදිරිපත් කළ තියෙන බී රිපෝට් එක මගේ පෞද්ගලික ගත්තව මගේ සිදුවීමක්, ඒ රාජකාරියට බාධා කිරීම වශයෙන් තමයි ඉදිරිපත් කළ තිබුණේ. හැබැයි ඒ බී රිපෝට් එකෙම ඔහු රාජකාරී ගමනක් නොගිය, ඔහුගේ අම්මට බෙහෙත් ගේන්න ගියයි කියන කාරණේ සඳහන් වෙලා තියෙනවා, පැහැදිලි වුණා. හැබැයි ඒක නීතියට බොරුවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කියන කාරණේට දඬුවම් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අද තාම තුල නැහැ. ඒ වගේම නීතිය උපයෝගී කරගෙන වෙනත් ආකාරයකට ඔවුන් ඒක නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මම හිතා මේක නිවැරදි වෙන්න ඕනේ. බොහෝ දෙනා කතා කරන්නේ මගේ කාලෙත් එක්ක මම යන්නේ නැහැ. විශේෂයෙන් මම යමු වෙනවා අපේ රාජ්‍ය මන්ත්‍රීවරයා ගරු ඇමතුමා, සහ දක්ෂ ඇමතිවරයෙක්, අපි ගරු කරන ඇමතිවරයෙක්, අපේ පක්ෂයේ ද ජේෂ්ඨ ඇමතිවරයෙක්. ඒ එතුමාට අමාත්‍යංශ අද අමාත්‍යංශය තියාගත්තොත් විශාල වැඩ කොටසක් සිද්ධ වෙනවා. එයින් ආපදා කාලමර අමාත්‍යංශය ගත්තොත් ගරු ඇමතුමනි මගේ ප්‍රදේශයේ අපි ජීවත් වෙන ප්‍රදේශය තුල ගත්තොත් ඒ ආපදාවට ලක්වීම වැඩි. මේ ආයතනය තුල තියෙන ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය තුල විශේෂයෙන්ම මහ ජනතාවට පීඩාකාරී විදිහට වැඩපිළිවෙළ නිර්මාණය වෙනවා. අපි දකිනවා ඒක. මම හිතනවා මෙන්න මේ මහ ජනතාවට ඉතාමත් පීඩාකාරී විදිහට නිර්මාණය වෙනදී ඉතා ලිහිල් කිරීම සඳහා අවශ්‍යතාවයක් ගොඩනගන්නට ඕන. උදාහරණයක් ගත්තොත් අපේ ප්‍රදේශයේ ඉදිකිරීම ගත්තොත් ඒ ඉදිකිරීම ශේෂයට අවශ්‍ය කරන අනුමැතිය ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය තුලින් ගන්නට ඕන. ඉතින් මේ දි තියෙන ප්‍රශ්නේ තමයි ඒ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය තුල තියෙන නිලධාරීන්ට තියෙන පාසුකම් පිළිබඳ. ඒ වගේ ඔවුන් දෙන ඒ නිර්දේශයන් තුල ඒ ඉදිකිරීම කිරීම සඳහා අපහසුතාවය. ඒ වගේම එක් එක් පුද්ගලයා ඒ නිර්දේශය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න. අපිට බැරිද ගරු ඇමතුමනි අපි දන්නවා විශේෂයෙන්ම හඳුනාගත් කලාප තියෙනවා. ඒ ප්‍රදේශයට ආවේනිකව තීන්දුව తీරන ටික මුල් තියා හඳුන්වලා දුන්නොත් ප්‍රාදේශීයකම් කාලේ ඔය ප්‍රාදේශීය සභාවට. ඒතොර හැමෝටම තියෙන්නේ එන්නේ නිර්ණායක ඇතුළේ ගන්න. උදාහරණයක් ගත්තොත් මගේ ප්‍රදේශයේ තියෙනවා උතුරු කැපිටල් කියලා ගම්මානේ. ඒ ප්‍රදේශයේ හඳුනාගෙන තියෙනවා විෂමතාවයන් පිළිබඳව ඔවුන් මොනවද කරන්න ඕනේ මේ ඒ ඉදිකිරීම ශේෂය තුළදී. ඒක හැමෝටම මේ කොට්ටාසේ ගයක් හෝ වෙනවද ඉදිමක් කරනවා නම් ඔවුන්ට මෙන්න මේ නිර්ණායකය කියන කාන්නේ පොදු නිර්ණායක යොදවන්න පුරුණා කාලය ඉතුරු වෙනවා. පිළිවෙල ඉතුරු වෙනවා. අර මහජනතාවගේ පීඩාව අඩු වෙනවා. මෙන්න මේ කියන தත්ත්වය අපි හඳුනාගෙන තියෙනවා. මේ සඳහා අවශ්‍ය හොඳ ශක්තිමත් වැඩපිළිවෙළක් හදන්න. ඒ වගේම අපේ අධිකරණ ඇමතුමිය විශාල හයියක් ශක්තියක් තුළ හොරු අල්ලන්න, ඒ අල්ලන හොරු ටික රැක ගන්න නෙවෙයි ඒ හොරු ටික කූඩු කරන්න කියන වැඩපිළිවෙළ නිර්මාණය හදන්න. ශාගර ඇමතුමන හොඳයි. හොරු රැකීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හොරු අල්ලන්න ආවා. ඒ හොරු ටික ඉතා කඩිනමින් අල්ලන වැඩපිළිවෙල නිර්මාණය කළා. රටට හොරුන්දු විච්ච ආණ්ඩු ගමන ගෙනියලා අපට පොළොවේ පය ගහලා ගමට ගිහිල්ලා කතා කරන්න අවස්ථාවක් ගොඩනගන්න කියලා ගරු අමිතුමින් ඉල්ලා සිටින් අවස්ථාව ලැබීම පිළිබඳ සිතුවම නිනවා ඔබ මතුසු.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ශාන්ත සනත් නිසාන්ත පෙරරා ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුති අවස්ථාව ලබා දීම සම්බන්ධව ඇත්තරම අද පැවැත්වෙන වැසිශේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එච්චර ජනප්‍රිය වෙන මාතෘකාවක් නෙමෙයි. හිරගෙදරට කවුරුත් කැමැත්තෙන් යන්නේ නැහැ. හිරගෙදරට යන ඕනම කෙනෙක් අසරණ වෙච්ච කෙනෙක් තමයි හිරගෙදර රඳවලා තියෙන්නේ. ඉතින් මේකෙදි අද මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳව අපි බලද්දී 2019 මාර්තු මාසේ 21 වෙනිදා වෙන විට ශ්‍රී ලංකාවේ මුළු බන්ධනාගාර සංඛ්‍යාව තියෙනවා වැරදිකරුවන් උවන් සඳහා ලබන තබන බන්ධනාගාර 3කුත් රිමාන්ඩ් සිරකරුවන් රඳවා තබන බන්ධනාගාර 19කුත් වැඩ කඳවුරු සිරකරුවන් සඳහා බඳවා තබන බන්ධනාගාර 2කුත් පුහුණු පාසල් සිරකරුවන් රඳවා තබන බන්ධනාගාර 1කුත් තරුණ වැරදිකරුවන් සඳහා ප්‍රතිශෝධන මධ්‍යස්ථාන 2කුත් ආදි වශයෙන් මුළු බන්ධනාගාර සංඛ්‍යාව 37ක් තියෙනවා. කාර්ය මණ්ඩල ගත්තහම කාර්ය මණ්ඩල දල වශයෙන් 5500කට ආසන්න කාර්ය මණ්ඩලයක් බන්ධනාගාරය තුල වැඩ කරනවා ඒ නිලධාරීන් හැටියට. ඒ වගේම මාර්තු මාසයේ 21 වෙනිදා වෙන විට බන්ධනාගාර ගත වූ වැරදිකරුවන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාව 8936කුත් ස්ත්‍රී සංඛ්‍යාව 264කුත් මුළු ගණන 2900 ආදි වශයෙන් දැනට වැරදිකරුවන් දඬුවම් ලබපු අය බන්ධනාගාරය තුල ඉන්නවා. ඒ වගේම එම දිනේ වෙන විට රිමාන්ඩ් සැක්කරුවන් ඒ කියන්නේ තවමත් විභාග වෙමින් පවතින නඩු වල සැක්කරුවන් හැටියට සිට ප්‍රමාණය 13746ක් ඉන්නවා. ස්ත්‍රී සංඛ්‍යාව 993යි. මුළු ගණන 14739යි. දල වශයෙන් ගත්තාම අපේ රටේ පුරවැසියන්ගෙන් 25000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි ඉන්නේ හිරගෙවල් වල. එක පැත්තකින් සිරකරුවෙක් හැටර වෙන්න පුළුවන්, තව පැත්තකින් සැකකරුවෙක් හැටර වෙන්න පුළුවන්. කොහොම නමුත් බොවුන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ඇතුලේ. මේ එක සිරකරුවෙක් සඳහා සැකකරුවෙක් සඳහා රජයේ වියදම් කරනවා දල වශයෙන් රුපියල් 676ක්. ආහාර වියදම විතරක් රුපියල් 114ක් වශයෙන් මේක ගණන් බලලා තියෙනවා. ඒ නිසා මේ සිරකරුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සිරකරුවන් සහ සැකකරුවන් කිසිම කෙනෙක් සතුටින් ඉන්න අය නෑ හිරගෙදරස්. සතුටින් ඉන්න අය නෑ. බොහොම දුකෙන් කනගාටුවෙන් කනස්සල්ලෙන් තමුන්ගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා දරුවන්ගෙන් ඈත් වෙලා ඒ පවුල්වලින් ඈත් වෙලා ඒ අය ඉන්න වෙලාවේදී එයා මහිතන්නේ අපා දුකක් විඳිනවා හිරගෙවල් අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අර මට පෙර කතා කරපු අපේ මලික් මන්තුමා කිව්වා වගේ මේ සුද්දන්ගේ කාලේ හිරගෙවල් හැදුවාට පස්සේ බොහොම අඩුවෙන් තමයි හිරගෙවල් අලුත් වැඩියා කරලා තියෙන්නේ සහ හදලා තියෙන්නේ. එහෙමනම් අපි ගාව වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එක්කෝ රිමාන්ඩ් කරන හිරගත කරන ප්‍රමාණය අඩු කරන්න, එහෙම නැත්නම් මේ ඉන්න පිරිස තියෙනවා නම් අවශ්‍ය ඉඩකඩ තැබීම සඳහා මට අවස්ථාව ලැබිලා තියෙනවා. මේකේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙලා අද හිටියට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම රක්ෂිත බන්ධනාගාරේ ඉඳ සිද්දලා තියෙනවා. මාස 3කට ආසන කාලයක් පහුගිය කාලෙත් මම රක්ෂිත බන්ධනාගාරේ හිටියා. ඒක චෝදනා මොකක්ද, ඒක සාධාරණද අසාධාරණද කියන කාරණේ සම්බන්ධව මම කතා කරන්න යන්නේ නැහැ. ඒක තවමත් අධිකරණයේ භාග වෙන කාරණයක් නිසා. කොහොම නමුත් මේ බන්ධනාගාර ආඥාපනත තවමත් ගරු සභාපතිතුමනි පාවිච්චි කරන්නේ සුද්දන්ගේ කාලේ සුද්දෝ හදපු ආඥාපනත තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක අලුත් කරලා නැහැ. මේ ආඥාපනත නව අලුත් නිර්මාණයක් කරලා නැහැ. ඒකේ ලොකු වැරද්දක් තියෙනවා කියන එකයි අපි කල්පනා කරන්නේ. ඒ නිසා මේකෙදී යම් යම් චක්‍රලේක අමාත්‍යංශ නියෝගවලින් යම් යම් නීති එවලා තියෙනවා. හැබැයි ඒ චක්‍රලේකයක් වෙනවා කියලා කියන්නේ නීතියක් නෙමෙයි. යම්කිසි රැඳවියෙක් කිව්වොතින් මට බියර් බෝතලයක් ගන්න ඕනයි කියලා මේ සුද්දන්ගේ කාලේ නීතිය තියෙනවා බියර් බෝතලයක් රැඳවියෙකුට දෙන්න ඕන. හැබැයි චක්‍රලේක වලින් අරවයි මෙයා මොන හරි එකක් කරලා මේක දෙන එක නතර කරලා තියෙනවා. අද මේ වෙනකොට බන්ධනාගාරය තුල රැඳවියන් බහුතරයක් ඉන්නේ දුම්බීම සඳහා ඇබ්බැහි වෙච්ච උන්. මේකෙදී කිසිම වෙලාවක මේ දුම්බීම සඳහා ඇබ්බැහි වෙච්ච කෙනා දුම්බීමෙන් ඈත් වෙන්නේ නැහැ. ඔහු බොනෝ. හැබැයි නීතිය හැටියට ඉස්සර තිබුණා සිගරට් එකක් එහෙම නැත්තම් බීඩියක් ඇතුළට දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අද ඒව සම්පූර්ණ චක්‍රලේක වලින් නතර කරලා තියෙනවා. හැබැයි ඒ වෙනුවට දුම්කොලේ ඇතුළට එනවා. දුම්කොලයක් රුපියල් 3500 ඉඳලා ඒ කාලවල හැටියට රුපියල් 10000 දක්වා මිල වැඩි වෙනවා හිරගෙදර ඇතුලේ. මේ දුම්කොලේ අරගෙන ගිනි කුරක් ගහලා රත් කරලා දුම්කොලේ පොඩි කරලා පත්තර කොළවල ඔතලා තනිකර අර කාබන් එක දුම ගගහ තමයි මේ අය ඒ දුම් බොන්නේ. මේකේ කැමැති වුණත් අකමැති වුණත් මම ප්‍රතිපත්තියක් හැටියට ආරක්ෂි කරන්න බොන කෙනෙක් නෙමෙයි. හැබැයි මම හිටපු මාස 3 ඇස්සේ මටත් හොඳට දුම් බොන්න සිද්ධ වුණා. අඩු ගානේ සිගරට් එකක් බිව්වා නම් ඒ සිගරට් ගඳ එන්නේ මේකේ තනිකර පත්තර පිච්චර ගඳ තමයි එන්නේ. ඒ නිසා මේ රැඳවියන් සම්බන්ධව තියෙන නීතිය අලුත් කරන්න ඕන කියන එකයි ගරු ඇමතුමෙනි මගේ අදහස. ඒ නිසා ඔවුන් සමහර රැඳවියන් ඉන්නවා ඔවුන් රාත්‍රී කාලේ විතරක් ඒ සෙල්ලස්සේ දාලා තියෙනවා. දවල් කාලේ එළිවහන් භූමියට අරිනවා නිදහස් කරනවා. ඒ අකර ඒ බන්ධනාගාරයෙන් ඉඩකඩ හැටියට පන්සලට යන්න, පල්ලියට යන්න, පුස්තකාලයට යන්න, කාය වර්ධන කටයුතු කරගන්න, ජිම් එකට යන්න, සෙල්ලම් කරන්න, මේ සියලු දේවල් තියෙනවා. හැබැයි අර කියන වෙලාවල් වලදී අතුරට දැම්මට පස්සේ දෙයියන්ගේ පිහිටයි එක පැත්තකින් මේකෙදී ලබා දෙන වෛද්‍ය සේවාව පිළිබඳව නම් කිසිම වෙලාවක සෑහීමකටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට වෛද්‍යවරු පඩි ගත්තට වෛද්‍යවරු රාත්‍රී කාලේ බන්ධනාගාරේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ගෙවල් වලට ගිහිලා. අපේ රමේෂ් පතිරණ වෛද්‍යතුමා මගිත් එක තරහ වෙන එකක් නැහැ. මම මේ මගේ පෞද්ගලික අත්දැකීමත් එක්කයි මම මේ කියන්නේ. ඒ නිසා මගේ ඇස් දෙක පේන්න අර එක ලෙඩෙක් අම්මෝ 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 කියලා කෑ ගැහුවා, අයියෝ කියලා කෑ ගැහුවා. අවසානයේ එතන ඇවිල්ලා අර මේල් නර්ස් කෙනෙක් ඇවිල්ලා මං හිතන්නේ පැනඩෝල් පිට දෙකක් දීලා ගියා. අර මනුස්සයා දිගටම කෑ ගහගෙන හිටියා. අවසානයේ වාට්ටු ඇතුළේ අර මනුස්සයා මැරුණා. මැරුණාට පස්සේ කරේ මැරිච්ච මලමිනියට මාංචු කුට්ටම දාලා ගිහිලා මෝචරේට ගිහින් දැම්මා. මැරිච්ච මලමිනියට මාංචු කුට්ටම ගිහිලා දැම්මා. මේ වගේ ඇත්තටම මානව හිමිකම් කියන එක නම් ඇත්තම ආරක්ෂා වෙන්නේ නැහැ බන්ධනාගාරය ඇතුලේ. ඒකෙදි නිලධාරි එක පැත්තකින් නිලධාරි සාධාරණයි. නිලධාරි බලන්නේ රැයට බුදුම්මෝ පපුව රිදෙනෝ කියලා එළියට ඇවිල්ලා ඉන්නුන් ටික සේරම කඩාලා එළියට දුවයි කියලා. ඒ නිසා තමයි එළියට ගන්න නැත්තේ. හැබැයි මේකෙදි අඩු ගානේ වෛද්‍යවරයා ඉන්නනම් වෛද්‍යවරයා මේක ඇතුළට දාලා හරි බේත් කරන විදිහක් තියෙනවා. එහෙම නැත්නම් මුළු නිලධාරී විශාල පිරිසක් ගිහිල්ලා හරි ඒ රැඳවියාව එළියට අරගෙන බෙහෙත් කරන ක්‍රමයක් තියෙනවලු. මට අවශ්‍ය වෙලා තුන මාව අද්භූත චෝදනාවක් දාලා මාස 3ක් රැඳවලා තියෙන වෙලාවේදී මගේ ධන හිසේ තිබුණා ඔපරේෂන් එකක් කරගන්න. ඒක ඇත්තටම මේ කාලේ උනත් කරන්න පුළුවන් ඔපරේෂන් එකක් ටිෂු එකක් කැඩිලා අපේ වෛද්‍යතුමා දන්නවා මේ ඔපරේෂන් එක කරපුවාම දවස් 15ක් අඩුම ගානේ ඇඳේ ඉන්න ඕන. ඉතින් අපිට දවස් 15ක් ඇඳේ ඉන්න බැරි නිසා ධන හිසේ ටිෂු එක කඩාගෙන අපි ඔහේ ඉන්නවා වෙනත් අත්බේත් කර කර. හැබැයි එතනදී අපිට ඕන වෙලා තිබුණා මේ ධන හිසේ ඔපරේෂන් එක කරගන්න. බොරුවට ඉස්පිරිතාලට ගිහිල්ලා සැපගම් ගන්න නෙමෙයි කකුල කපලා මේ ටිෂු එක ඔපරේෂන් කරගන්න. හැබැයි මේ තියෙන නීති රෙගුලාසිත් එක්ක අපිට ඒක කරගන්න පුළුවන්කම ලැබුණ නැහැ. අපේ කතානායකතුමා මැදිහත් වෙලා කිව්වා මේ මිනිස්සයාගේ මේ කකුලේ ඔපරේෂන් එක කරගන්න දෙන්න කියලා. ඊට පස්සේ මාව කොළඹ මහ ඉස්පිරිතාලට ගෙනිච්චා. ගෙනිච්චාම මහ ඉස්පිරිතාලේ දුන්නු කාලේ හැටියට නම් මේ අප්‍රේල් මාසේ 5 වෙනිදා තමයි කකුලේ ඔපරේෂන් එක කරලා තිබුණේ මට.
ගරු මන්තුමා ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
ඒ නිසා ගරු සභාපතිතුමා මට විනාඩි 2ක කාලයක් දෙන්න. මේකෙදි ප්‍රධාන වශයෙන් අද මේ වෙනකොට බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම සඳහා 1300ක් බඳවා ගැනීම සඳහා දැනට මාස 8කට ඉස්සෙල්ලා පරීක්ෂණයක් සම්මුඛ පරීක්ෂණයක් කරා. නමුත් අද මේ වෙනකොට ඒක ඒ සම්මුඛ පරීක්ෂණය නතර කරලා ආයෙත් අලුතෙන් කරන්න යනවද එහෙම නැත්නම් අර කට්ටිය නොදී ඉන්න යනවද මොකක්ද කියන කාරණේ සම්බන්ධව අපි හරියටම දන්නේ නැහැ. කොහොම නමුත් මේක හිටපු කොමසාරිස් ජෙනරාල්වරයා නිශාන් දලසිංහ කියන මනුස්සයා බොහොම හොඳ කෙනෙක්, හොඳ මහත්මයෙක්, වැඩක් කරපු කෙනෙක්. ඔහුව හදිසියේ ඉවත් කරලා ඒ වෙනුවට අලුත් මහත්මයෙකු පත් කෙරුවා. පත් කෙරුවේ මම ජීවත් වෙන මගේ ප්‍රදේශයේ අපේ තෙන්නකොන් කියලා අපේ ආනමඩු හිටු ප්‍රාදේශීය ලේකම්තුමා. එතුමා බොහොම හොඳ නිලධාරියෙක්. එතුමා පත් කිරීම සම්බන්ධව අපේ කිසිම විරෝධතාවයක් නැහැ. අපිටත් හොඳයි අපේ කෙනෙක් පත් කරපුවම දුරකතර පයිඩයක් දීලා හරි අනේ අපිට ප්‍රාදේශීය ලේකම්තුමා කියලා කතා කරන්න පුළුවන් කොමසාරිස් කියන්න ඕනේ නැහැ. මේ වැඩේ කරලා දෙන්න කියලා. හැබැයි මේකෙදි ගරු ඇමතුමියනි අපිට සැකයක් තියෙනවා. අපිට සැකයක් තියෙනවා අර අහිංසක නිලධාරීන්. ඔවුන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් පෙන්නලා ඔවුන් ඉස්සරහට එන්න. ගිය සමහර නිලධාරීන්ට උසස් වීම දීම සම්බන්ධව ප්‍රධාන වශයෙන් ප්‍රධාන ලොකු ගැටලු ටිකක් තියෙනවා. ඒ වගේම මේ 1300ක් නව බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ කරලා අවසන් කරලා තිබිච්ච කට්ටියදී ඒ පිරිසට අවස්ථාවක් නොදී ඒ අය වෙනුවට අලුත් කට්ටියක් පත් කරන්න එහෙම නැත්නම් දේශපාලන වශයෙන් තමුන්ට කැමති අය පත් කරගන්න සැලසුමක් තියනවාද කියලා අපිට පුංචි ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳවත් මේ ගෞරවනීය සභාවේ අවධානය යොමු කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමීට ස්තුති කරමින් මානිහන්වයි ස්තුති.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඊළඟට කවින්ද ජයවර්ධන ගරු වෛද්‍යතුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක්.
බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි මට කාලය ලබා දීම පිළිබඳව. ඉතාමත් කෙටි කාලයක් තිබෙන නිසා මම බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ගැන වචන කීපයක් සහ අදහස් කීපයක් දක්වන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම නියෝජනය කරන මැතිවරණ කොට්ටාසය මීගමුව උසාවියක් සහ බන්ධනාගාරය දෙකම තිබෙනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමියනි මම ඇමතුමියගේ අවධානයට ලක් කරනවා මීගමුව උසාවිය අලුත් උසාවියක් මීගමුවට ලබා දීලා තිබෙනවා. පරණ මීගමු උසාවියේ ගොඩනැගිල්ලක් වන ඩච් බිල්ඩින් එකේම නැත්නම් ලන්දේසි ගොඩනැගිල්ලක් තිබෙනවා. මේ අද ඉතාමත් මේක අතහැරුණු බිල්ඩින් එකක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් බවට පත් වෙලා තිබෙනවා. මම මේ නිරීක්ෂණය කළා. මම ගරු ඇමතුමීට යෝජනා කරනවා අපේ සජිත් ප්‍රේමදාස ගරු ඇමතුමා සමග සාකච්ඡා කරලා විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යාංශයට අයත් ඩච් කොටුව තියෙනවා, ලන්දේසි කොටුව තියෙනවා. මේකත් මේ ගොඩනැගිල්ලට අල්ලපු ගොඩනැගිල්ලක් හැටියටයි තියෙන්නේ. මේ දෙකම සංස්කෘතික අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා අපිට ප්‍රතිසංස්කරණය කරලා කෞතුකාගාරයක් හැටියට සමාජගත කරන්න පුළුවන් නම්, රටට දායාද කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම විදේශ සංචාරකයන්ට ඉතාමත් වැදගත් ස්ථානයක් බවට පත්වෙයි අපේ රටේ ඉතිහාසය පිළිබඳවත්, ඒ වගේම මීගමු ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳවත් මේ රටට ආදරය කරන පිරිස් වලට දැනගැනීමේ හැකියාව ලැබෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඒ එක්තරා පොරොන්දුවක් තමයි මේ රටේ ජනතාවගේ ධනය ඒ වගේම රාජ්‍ය සම්පත් අවභාවිතා කරපු හොරකම් කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ පිළිබඳව අපේ පාක්ෂිකයනුත් ඒ වගේම මේ රටේ ජනතාවත් ඉතාමත් විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා අපිට පුළුවන් තරම් ඉක්මනට මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පක්ෂපාත දේශපාලනයකින් තොරව මේ රටේ ජනතාවට වෙච්චි පුරොන්දුව, විශේෂයෙන්ම මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණත්වය ඉෂ්ට කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත් කියලා. මොකද මේ රටේ නීතිය පිළිබඳව දැඩි විශ්වාසයක් මේ රටේ ජනතාව තුළ තිබෙනවා. ඒක එදා දින 51 ඔප්පු වුණා. ඉතින් ඒ නිසා මම ඒ කාරණේ මේ අවස්ථාවේදී මතක් කරනවා. විශේෂයෙන්ම මේ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා තිබෙන ලිපිගොනු තිබෙනවා නම් ඒවා උසාවියට ඉදිරිපත් කරලා පුළුවන් තරම් ඉක්මනට මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන දේ මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම දැන් මේ දවස්වල කතිකාවතක් වෙලා තියෙනවා, විශේෂයෙන්ම මාකදුරේ මදුෂ් එතුමා ඩුබායිහිදී අත්අඩංගුවට ගත්තා. දැන් එතුමත් එක්ක අත්අඩංගුවේ පසු වෙච්ච කණ්ඩායම් දිනෙන් දින ලංකාවට එනවා. අපි දැක්කම් නමගිය පාතාල පුද්ගලයෙක් තමයි කංජිපානී ඉම්රාන් කියන්නේ. එතකොට එතුමා ඩුබායි ඉඳන් ලංකාවට පිටුහල් කරලා එද්දී ලංකාවේ ගුවන් තොටුපළෙන් මාල්දීව්ස් වලට මාලදිවයිනට පැන යන්න උත්සාහ අරගෙන තියෙනවා. සමහර වෙලාවට මේක නූලෙන් තමයි එව්වා වුනේ. සමහර වෙලාවට එතුමා ලංකාවෙන් හොරෙන් යන්න අවකාශයත් තිබුණා. එතකොට මේ අයව දැන් ලංකාවට ගෙනල්ලා තව ටික දවසකින් කුමක්කෝ හේතුවකට ආයමත් ඔවුන් සමාජගත වුණොත් රටට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අයගේ ලොකු පාතාලේ සම්බන්ධ ජාලයක් තියෙනවා. ඒක නිසා අපි ඉතාමත් සූක්ෂමව කටයුතු කරන්නට ඕන, නීති අකුරට මිස්ත සිද්ධ කරන්නට ඕන. මේවැනි අපරාධකරුවා විශේෂයෙන්ම මේ රට තුළ අද ලොකු භීතිකාවක් ඇති කරලා තියෙන අය පිළිබඳව මීට වඩා අපි විමසිල්ලෙන් කටයුතු කරන්නට අවශ්‍ය. ඒ වගේම අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාමත් හොඳ යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ වගේම මම මැගසින් මන්දනාගාරයට පෞද්ගලිකව ගිහිල්ලා තියෙනවා. ඒකෙදී අපි දැකපු දෙයක් තමයි රෝහල ගත්තහම ඉතාමත් අබල දුබල තත්ත්වයේ තිබෙන්නේ. මම හිතන්නේ ඉංග්‍රීසි කාලයේදී හදපු ඒ රෝහලක්ද එහෙම නැත්නම් ගොඩ නැගිල්ලක්ද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. වෛද්‍යවරයෙක් හැටියට එතන ගියාපුවම බෝ නන් කමියුනිකබල් ඩිසීසස් එහෙම නැත්නම් කමියුනිකබල් ඩිසීස් බෝ වෙන රෝගත් බෝ නොවන රෝගත් ලෙඩ්ඩු මේ සියලුම දෙනාම එක පොදියට එකට දාලා තිබෙනවා. ඒ පිළිබඳව අපි කල්පනා කරන්නට ඕන. මොකද අපි දන්නවා සිරකාරයෝ සිරකරුවනුත් මිනිස්සුයෝ කියලා සිර මැදිරිය ඉස්සරහා ගහලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අයගේ සෞඛ්‍ය සම්පන්න තත්ත්වය ගැනත් අපි කල්පනා කරන්නට ඕනේ කියමින් ඔබතුමිය ලබා දුන්න කාලය පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු මුතු කුමාර මහත්මයා ඔබතුමාට විනාඩි 9ක කාලයක්
දුන්නා. ගෝලාසුනරුඩ ගරු මන්ත්‍රීතුමිනි ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ වැදගත් අමාත්‍යාංශ දෙකක් ගැන කතා කිරීමට අවස්ථාව ලබා දීම. පාතන්නේ මට මීට පෙර කතා කළ මන්ත්‍රීතුමා කතා කළා වගේ සිරකාරයොත් මිනිස්සුයෝ යන තේමාව යටතේ මේ බන්දනාගාර දෙපාර්තමේන්තුව මෙහෙවනවා. එතනදී අපිට විශේෂයෙන් එන්නේ ගරු ඇමතුමිනි මේ චෝදනාවට නැත්තම් වැරදිකරුවා පමණක් නෙමේ එහෙ වින්දනේ ලබන්නේ එහුගේ දරුපු මල් දරුවෝ පවුල කිට්ටු නෑදෑයෝ මේ තේරම මේ ප්‍රශ්නේ ඉඳා යම්කිසි මානසික වින්දනයක් ලබන නැත්නම් මානසික වශයෙන් අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන් මේ පවුල්වල ශිරගත වෙන පවුල්වල දරුවන් කෙරේ දරුවන්ගේ අධ්‍යාපනය කෙරේ මම හිතන්නේ ඔබතුමියට විශේ෷ වැඩපිළිවෙලක් යොදලා ඔවුන්ගේ අනාගතයේ කඩා හැලෙන්න නොදී කියන්නේ ග්‍රහ මූලිකයා යන අවස්ථාවක හිරගත වුණොත් ඔහුගේ අධ්‍යාපන දන්න දරුවන්ගේ අධ්‍යාපනයේ සහමුලිම කඩා හැලනවා. ඒ සම්බන්ධව මම හිතන්නේ ඔබතුමියගේ වැඩපිළිවෙලක් මම ගෙනියන්න ඕන. අපේ කාලේ මම කළා නිලධාරීන් කණ්ඩායමක් යොලා රහසේ පිළිබඳ සොයලා උන්ගේ ආත්ම ගරුත්වයත් ආරක්ෂා වෙන ආකාරයට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් මම හිතන්නේ ඒක ඉතාමත් හොඳ වැඩපිළිවෙලක් වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍යයට අබ්බැහිවිච්ච පුජ්‍යලයන් අපි මත්ද්‍රව්‍යයට අබ්බැහිවිච්ච පුජ්‍යලයන් පුනරුත්ථාපනය කරලා ආපහු යන්නේ ආපහු ඔහි යන්නේ ඒ තැනටමයි. නැත්නම් තමන්ගේ සුපුරුදු පරිසරෙට දරව උදාහරණයක් වශයෙන් සාමාන්‍ය මුඩුක්කු වගේ තියෙන ප්‍රදේශයක බහුතරයේ තියෙන්නේ මත්ද්‍රව්‍ය. ඒ තරුණ පුනරුත්ථාපනය කරලා අවසාන වෙලා ඔවුන්ගේ අනාගතය ගොඩනගා ගන්න පුළුවන් ඒ සුපුරුදු පරිසරයෙන් අයින් කරලා වෙන පරිසරයකට මොහොන් පදිංචි කරලා උන්ගේ යම් යම් හැකියාවන් තියෙනවා නම් ඒ තුළ ඔවුන් ඉස්සරහට ගැනීමට වැඩපිළිවෙලක් හැදුවොත් මම හිතන්නේ ඒ අපි ගන්න උත්සාහය සාර්ථක වෙනවා. නැත්නම් අපිට ගියා වගේම සමහර අය ආපහු බන්ධනාගත කරගෙන අපි දැකලා තියෙනවා. ඒ වගේම ඔවුන් සමාජගත වෙන විට ඒ සම්බන්ධ කටයුතු කරේ. මේ තිරකරුවන් රටට බරක් නොවි තිරකරුවන් නැට බරක් නොවි ඔවුන්ගේ ඒ ඔවුන් යැපෙන්න නැත්නම් ඔවුන් නඩත්තු කරන වියදමේ යම් ප්‍රමාණයක් ඔහුගෙන්ම උපයා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. විවිධ ගොවිපළවල් දාලා ඒ තුළින් පුළුවන් වෙනවා මේක නැවත ආදායමක් ලැබලා ඔවුන්ට යම් කිසි ප්‍රමාණයක් ලබා දීලා ඔවුන්ගේ ආර්ථිකය නැත්නම් ඔවුන්ටත් ඒ යම් කිසි ප්‍රතිලාභයක් ලබලා දෙන කටයුතු කරන්න කටයුතු කරොත් මම හිතන්නේ ඉතාමත් මේ හොඳ වෙනවා. මම හිතන්නේ වැඩපිළිවෙල පහුගිය කාලේ කළා ඒක ඒ විදිහට කරනවාද කියන එක මම අපිට මේ අවස්ථාවේදී නැවත මතක් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව වාරියපොළ බන්ධනාගාරය සම්බන්ධව අපි අක්කර 25ක බිම් ප්‍රදේශයක් ගිරිබා ප්‍රදේශයේ මම හිතන්නේ ලැබීම නැත්නම් අත්පත් කර ගැනීමට කටයුතු කරන ගියා 2013 14 වර්ෂවල. ඒ සම්බන්ධව මම හිතන්නේ ඔබතුමගේ අවධානය යොමු කරලා එලිමහන් සිර කඳවුරක් ඒ බිම් ප්‍රදේශයේ දැමීලා ඒක ඔවුන්ගේ නැත්නම් ඒක රටට ආදර්ශමත් වෙන තත්ත්වයට ගේමිට කටයුතු කරන්න සමුන් ඔබතුමියට ඒ සින්ද වැඩපිළිවෙලක් සියලුවකට මම ඉල්ලා සින්න. ඒ වගේම මේ සිරකරුවන් අතර ඉන්න විවිධ දක්ෂ පුද්ගලයෝ මම විවිධ දක්ෂ පුද්ගලයෝ ඉන්න ඔවුන්ගේ යම් නිර්මාණ තියෙනවා. ඒ නිර්මාණ මම හිතන්නේ ඉතාම අගය කළ යුතු නිර්මාණ. ඒ නිර්මාණ තුළ පුළුවන් වෙනවා ඔවුන් ආර්ථිකයට ඔවුන්ගේ හැකියාවන් ආර්ථිකයට බලපාන ආකාරයට යොමු කරන්න ඒ සඳහා කටයුතු කරොත් මම හිතන්නේ ඒක ඔහුට සිරකරුවගේ මානසික තෘප්තියක් ඇති වෙනවා. ඒ වගේම ආර්ථිකය පිළිබඳින් ආර්ථිකයටත් ලොකු වාසියක් ඇති වෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධව ඔබතුමගේ අවධානය යොමු කරන මං ඉල්ලා සිටිනවා. බන්ධනාගතවරු පුද්ගලයන් සමහර පුද්ගලයෝ එක කොඩට කියන්නේ විවිධ අපරාධ කරුවන් සමග සමහර සාමාන්‍ය පුද්ගලොත් බන්ධනාගත කරන අද හොඳට අද දරුණු ලෙස ඉතිහාසයේ නැත්තම් දරුණු ලෙස ප්‍රසිද්ධ මංකොල්ලාකරුවන් දරුණු වරදිකරුවන් ඔව් ඇත්ත වශයෙන්ම ඉස්සෙල්ලාම රිමන්ඩ් ගත වෙලා තියෙන්නේ සාමාන්‍ය පොඩි වැරදකට. හැබැයි ඔව් ආශ්‍රය කිරීම තුළ ඒ පරිසරය තුර ඔව් බරපතල් වරදකාරයෙක් වශයෙන් නිර්මාණය වෙලා සමාජයට එනවා. ඒ නිසා එවැනි ඉන්නේ උත්සාහ ගන්න ඕන සාමාන්‍ය රිමන් කරුවෙක් එවැනි බරපතල් වරදකරුවන් සමග ඒකාරාශී වෙන අවස්ථාවක් නොදී ඔහු වෙනම කියලා ඔවුන්ගේ නඩු හබයුනත් පස්සේ එහි පිටත් කරන මිසක් නැත්නම් අර සම්බන්ධතුනාම ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ අර වරද කලින් හිටියට වඩා ඉතාමත් දරුණු ලෙස ඔහු මේ සමාජයට බලපාන ආකාරයට වැඩ කටයුතු කරලා තියෙනවා. අපි දකිනවා ඔවුන්ගේ අතීතයේ දියා බලපුවාම. ඒ වගේම මෙද නීතිය පිළිබඳ ගත්තාම ඔබතුමින දැන් අද නීතිය ගත්තාම නඩු පරක්‍රීම තමයි අත් වශයෙන් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් ඒ වගේම දැන් සමහර පොලිස් නිලධාරි ටාකට් එකට යනවා නඩු. ඔවුන් ටාකට් එක ඒකේ වර්ධ තිබ්බත් එකයි නැතත් එකයි ඔහු උත්සාහ කරන්නේ ඔහුගේ ටාකට් එක පෙන්වන්න. ඒ සාමාන්‍ය සුළු සිද්ධීන් නඩුවක් බවට පරිවර්තනය කරලා ඒ නඩුව ගෙනල්ලා දාලා උසාවියේ ගෙනල්ලා රිමන් එකට දාලා අරුගේ ටාකට් එක නැත්නම් නිලධාරියාගේ ටාකට් එක සම්පූර්ණ කරන්න උත්සාහ ගන්නවා. ඒක වෙන්නේ සමාජ අසාධාරණයකින් නෑ. මම හිතන්නේ ඔබතුමිනේ විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව ඔබතුමගේ අවධානය කළා. මේ ටාකට් ඇවිල්ල පොලිසිය ටාකට් එකට නඩුවැල්ලීම යම් ප්‍රමාණයක් මොකද ඒ පිළිබඳ අවධානය කළා. ටාකට් එකට නීතිය ඔස්සේ ගිහිල්ලා ටාකට් එක පිළිමහ ගන්න උත්සාහ කිරීමේ යම්කිසි නීතිය දාලා ඒකට යම්කිසි වැඩපිළිවෙලක් ඔබතුමියගෙන් මම හිතන්නේ නෑ. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ දැන් ඉස්සෙල්ලා කතා කරපු කතිකයන් අපේ කිව්වා නීතිපති දෙපාර්තමේන්තුව ගත්තාම ජාත්‍යන්තර මට්ටම නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ මම නඩුවක් කිව්වා මං කියපු නඩුවේ මම පෙළපාලි ගියා කිව්වා අවුරුදු 10ක් කිව්වා. නඩුව අවුරුදු 10ක් කිව්වා. එතකොට නඩුව අවුරුදු 10ක් කියලා මේකේ සාක්ෂිත් නැහැ. නඩුව අනගහනවා පොලිසිය කියන්නේ නැහැ. නීතිපතිගේ වාර්තා ආවේ නැහැ කියලා ඔබතුමින නඩුව අවුරුදු 10ක් කියලා මට නිදහස් වෙන්න අවුරුදු 10ක් නඩු කියන්නේ සිද්ධ වුණා. නිකා මේක ඇත්ත වශයෙන්ම මේ නඩු පැමිණීම නඩුවලට විසඳුම පරක් විලා තියෙන්නේ විශේෂ විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුව. ඒ සම්බන්ධ ඔබතුමගේ දැඩි අවධානය යොමු කරන්න කියලා මම ඔබතුමෙන් ඉල්ලතුන. ඒ තමයි ඔබතුම කියනවා කිව්වා. ඔබතුම කිව්වාද සිරකරුවන් 24,000ක් විතර ඉන්නවා. ඔවුන්ගේ තියෙන පහසුකම් තත්ත්වය රැඳවියන් තබා ගැනීමේ පහසුකම් තත්ත්වය බොහෝ දුරට අද විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ ගැටලුව විසඳීමට නම් එතුමිය කිව්වේ අපි හිර ගෙවල් හදන්නේ නැහැ. අපි හිර ගෙවල් වලට යනට වඩා හිරේට යන ප්‍රමාණය අඩු කරන්න උත්සාහ ගන්නවා කියලා. මා ආදී ඔබතුමිය අඩු තරමේ දවස් දෙකක් රිවන් එකේ හිටියා නම් ඔබතුමිනේ තේරෙනවා මේ නිවැරදි කරන පුජ්ජලු ගාම මොන තරම් අපායකද අපි ඉන්නේ කියලා. මොන තරම් අපායකද ඒක ඒතන විඳවන්නම ඕනේ. නිවැරදි මිනිහෙක් ගිහිල්ලා ඒ දුක විඳපහම සමාජයටම සාප කරන. ඒකින්ද මම හිතන්නේ ඔබතුමියගේ ආකල්පේ හොඳයි. රිමන් වීමේ ප්‍රමාණය අඩු කිරීම හොඳයි. හැබැයි එහෙම වෙනකොට මම හිතන්නේ මේකදී ඉන්නයට යම් පහසුකම් මන්ද මගේ මතකයේ හැටියට 2013-14 යාපනයේ තිරමැදිරියට මං ගියා. පරණ මහපිතු ගුහාවක වාගේ තියෙන. මම අලුතෙන් හලකක් හදන්න ඒ දවස්වල වැඩපිළිවෙලක් හැදුවා. ඒක මොන ආකාරයකට හැදිලා ඇද්ද කියන එක මම හිතන්නේ ඔබතුමී දන්නවා. ඔබතුමී කතා හරියට නැත්නම් එහෙම නැත්නම් ඒ ගැන වැඩිපුර යාපනයේ හිරගිරගේ පිළිබඳවත් ඔබතුමීගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මම වැඩිපුර දැන් කතා කරන කාලය මදි හින්දා දැන් පෙරකදෝරුව අපේ ගරු ඇමතුමිය අපි දන්නවා දැන් සමහර පොඩි නඩු තියෙනවා. කශිප්පල්ට මෝටර් බයිසිකලයක පොඩි දාන්තන ගහපහම අපේ ක්‍රියල්ලේ මන්තුමා නීති නිවස දන්නවා නඩුව පෙරකදෝරුව කැල්ලුවොත් ගාත්තු අඩු වෙනවා කියලා මතයක් මිනිස්සු ළඟට යනවා. පෙරකදෝරුව ඇල්ලේ නැත්නම් නඩුවේ ඒ දඩේ වැඩි වෙනවා. අපි බලන්න තියෙනවා මොකද කියන්නේ නඩුව ගොඩ වෙනකොටම කියනවා නඩුකාරයා මෙච්චරයි කියනවා. එතකොට පෙරකදෝරුව මහත්තයාට ටැන්කියු සර් කියනවා. Thank you sir කියන්නේ අර පුජ්‍යලයා රුපියල් 1000 කරි 500 කරි දීලා තියෙනවා. ඉතින් මේන මේ தත්ත්වය පිළිබඳවත් මේ සමාජ මතය පිළිබඳව බැහැර කිරීම පිළිබඳවත් ඔබතුමීගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟ දින ප්‍රශ්නම අපේ රාජ්‍ය පරිපාලනතුමා ගැන.
ගරුමන්තිතුමා ඔබතුමයි කාලය අවසන්.
පොඩ්ඩක් දෙන්න. රාජ්‍ය පරිපාලනතුමා ගැන කතා කරනකොට එතුමාගේ දින ආපදා කාලය. දැන් ආපදා වෙන හරි ඔබතුමා කිව්වා බොහොම කිව්වත් කමක් නැහැ. ඔබතුමා කිව්වා කෝටි මෙච්චරක් වෙන් කරලා දෙනවා කියලා. මම ඊයේ මට දැනගන්න ලැබුණේ 18 අපේ වගාවිච්චි ගොව්වැගේ කෝටි 10ක් ගෙවන්න තියෙනවා තව. දැන් ඔබතුමාලා ගමට යනවා මිලියන 300ක් අරගෙන ගමේ ගොවියෝ හාමතේ. එතකොට ඒ හින්දා මම හිතන්නේ ඒ සම්බන්ධවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මම හිතන්නේ ඒක
අරොමත්තුමනේ
වගාහානි ගැන ගෙවන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන්. වගාහානි ගැන අපි ගෙවන්නේ
දැන් මේක මම දන්න මම හිතුවා ඔබතුමාට ප්‍රශ්න දාන්න ඉස්සෙල්ලා හිතුවා මේක අංජෝ බඩා බහි යටා පැටලිලා දැන් බලන්න ආපදාගෙනද දැන් ආපදාවක් වෙන හදිස්සියේ හදිස්සියේ සුලිසුල වැකෙනකොට ටකරන් තාන්ත්‍රික ගලවගෙන යනවා.
නෑ නෑ සුලිසුලන් වලට හදිසියා ස්වාභාවික ආපදා වලට අපි ගෙවනවා. නමුත් වගා ආරක්ෂණය කරලා තියෙන කෘෂිකර්ම
මාර්ග. මම ඒක දැනගෙන තමයි මම පැක සහිත කතායි. දැන් සුලිසුලන් වලට අපි ගහගෙන අපි තහඩු ටික ගල අහගෙන ගියා. දැන් ඔබතුමාගේ නිලධාරියාගේ දිසාපති කාර්යාලයේ ඉන්න දිසාපති ළඟ හෝ ඔබතුමාගේ නිලධාරියා ළඟ යංගති ප්‍රතිපාදනයක් තියෙනවද හදිස්සියේ දෙන්න? නෑ. දෙන්නේ නෑ.
දිසාපති ළඟ තියෙනවා අපි යවලා තියෙන හැම දිසාපතිවරු
ඔබතුමා දෙන්නේ නෑ.
මිලියන එක මුදලක් තියෙනවා.
මන්දල මේ මේ ළඟ තමුන් වාසයයි හැදුවද කියලා එහෙම නෑ මන් දන්න ආකාරයට. එහෙම නෑ ප්‍රාදේශීය ලේකම්වරයා ඒකේ පරීක්ෂණ කරලා කොළඹින් යන්න ඕන ප්‍රතිපාදන. කොළඹින් යනකම් අර මනුස්සයාට මේ ප්‍රතිමාන් ලැබෙන්නේ නෑ මෙතෙක් මන් දැක්ක දෙ එකයි.
එතුමා
ඒ සඳහා මම කියන ඔබතුමාට
හදිසි ආපදා සඳහා
අනි මම යනවා කතා කරන මෙහෙම දෙයක් කියලා. ඒ නිසා මම අපි ඉල්ල අයගේ ඒ වගේම බලපත්‍රයක් ලබා ගැනීම හැම කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මොකද වෙලා තියෙන්නේ? බලපත්‍රය ගන්න මාස ගාණක් යනවා. තමන්නේ තමන්ගේ වත්තේ ඉරණ ලීයේ ඒකෙන් තමන්ගේ දරුවෙකුට මොනවාරි බාහන්න ක්‍රම බාහන්න අරන් දීලා හදන්න දෙන්න බලා. ඒකෙන් බලපත්‍රය ගන්න මාස ගාණක් පරක් කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අර නිලධාරියා ළඟට යනවා. මේ නිලධාරියා ළඟට යනවා. අන්තිමේදී මිනිහට මේක එපා වෙනවා. නීතිය පොඩ්ඩක් වෙනස් කරන්න. තමන්ගේ ඉරමේ තමන්ගේ වත්තේ තියෙන ගහ කපා ගන්න. මාස 6ක් 7ක් ප්‍රාදේශීය ලේකම් ළඟට යන්නේ නැතුව. ඒ ගමේ ඉන්න
ප්‍රාදේශීය
ග්‍රාමසේවක මහත්තයා ඉන්නවා. තව නිලධාරි 13 දෙනෙක්ද කොහෙද ඉන්නවා අපේ රටේ.
ධර්මවන්තීතුමා ඔබතුමායි
කාරය. ඒක පොඩ්ඩ තුට්ට දෙන්න. ඒින්ද මම ඔබතුමා ඉල්ලීමක් කරනවා. ඒ පහසුවක් මේ රටේ දැවෙන ප්‍රශ්න වලින් දැවෙන ජනතාවට ඒ පහස තැදින්න තමුන් වාසයට ශක්තිය ලැබේවා පතමින් මම හිදෙනවා.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. ඊළඟට ගරු සිඩ්නි ජයරත්න මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලය
දෙනවා. මුලාසන අරුණ මන්ත්‍රීතුමිය අද අධිකරණ බන්ධනාගාර කටයුතු හා ඒ වගේම රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ අමාත්‍ය යන අමාත්‍යංශ දෙකේ තමයි මේ විවාදය පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම වැඩි වශයෙන් මේ වෙනකොට කතාබහට ලක්ුණේ අධිකරණයේ සහ බන්ධනාගාරයේ ගැන. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන මටත් ඔය ගැන ලොකු අත්දැකීමක් තියෙනවා. මොකද අපේ අතිගරු ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න මම හොඳට අත්දැකීම් ලැබුවා බන්ධනාගාරයේ ඇතුලේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පින් සිද්ධ වෙන්න මට ලොකු අත්දැකීමක් ලැබුණා. මොකද මම මගේ කාලේ අවුරුදු දෙකක් පමණ බන්ධනාගාරය ඇතුලේ හිටියා වාර 3කට. ඉතින් ඒ ගැන මට ලොකු අත්දැකීම් ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම දේශපාලනය නිසා තමයි ඒ ඇතුලේ මම බන්ධනාගාරගත වෙලා හිටියේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය නිසා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මෙතෙන්දී අපි දකිනවා මේ බන්ධනාගාරය ඇතුලේ ඉන්න සියලු දෙනා වැරදිකරුවෝ නෙවෙයි. මොකද බන්ධනාගාරය ඇතුලේ ගරු ඇමැතුමිය බන්ධනාගාරය ඇතුලේ ඉන්නකොට මේ බන්ධනාගාරයේ ඉන්න සියලුම දෙනා කතා කරනවා. සාමාන්‍යයෙන් තමුන්ගේ බන්ධනාගාරය ඇතුලේ ඉන්න සැකකාරයෙක් නැත්නම් වැරදිකරුවෙක් නැත්නම් බන්ධනාගාරය ඇතුලේ ඉන්න කෙනෙක් තමුන්ගේ බිරිඳට එහෙම නැත්නම් තමුන්ගේ අම්මට තාත්තට එහෙම නැත්නම් නීතිඥ මහත්තයාට කියන්නේ නැති දේවල් අපිත් එක්ක එකට ඇතුලේ ඉඳිද්දි කියනවා. එතෙන්දී අපි හුඟක් වෙලාවට අපිට දැනෙනවා හැබැයි වැරදි කරපු දෙයක් කියනවා. ස්ත්‍රී දූෂණය කරපු අය, මිනිහ මරපු අය, බැංකු කඩපු අය ඒක කරපු හැටිත් කියනවා. ඒ වගේම නොකරපු අය, නිර්පරාදීන් අයත් මේ ගැන කියනවා. ඉතින් මේකට හේතු ගොඩක් තියෙනවා. මේකට සමහරලාට නිර්පරාදී සමහර පුජ්‍යලයෝ බන්ධනාගාරයට යනවා පොලිසිය කරන යම් යම් වැරදි නිසා. සමහර අවස්ථාවලදී පොලිසිය යම් යම් පළ ගැනීම් ඇති කරලා යවන අවස්ථා තියෙනවා. ඕන තරම් තියෙනවා. දැන් සමහර එක වතාවක් නෙමෙයි මම වතාව කීපයක් ඇත්තටම මම බන්ධනාගාරේ හිටියේ පොලිසිය කරපු යම් යම් ඔය අපේ ජනාධිපතිතුමා ජනග්‍රහය ඇතුව ලියපු පැමිණිලිවල තියෙන දෝෂ තත්ත්වයන් නිසා තමයි අපිට ඉන්න සිද්ධ වුණේ. ඉතින් එතෙන්දී අපි සඳහන් කරන්න ඕනේ මේ බන්ධනාගාරය ඇතුලේ තියෙන තත්ත්වය ඇත්තටම ගරු ඇමතුමිය මම නිකන් සඳහන් කරන්න මම 2002 අවුරුද්දේ හිටිය අනුරාධපුරේ බන්ධනාගාරේ 2002 පාර්ලිමේන්තු මැතිවරණ ඉවරලා මාසෙකින් අනුරාධපුරේ බන්ධනාගාරය ඇතුලේ ඉන්නකොට ඒ දෙන බන්ධනාගාර 2002 අවුරුද්දේ මම මේ කියන්නේ මම පොඩි අත්දැකීමක් කියන්නේ බන්ධනාගාරයේ ඇතුලේ තියෙනවා බන්ධනාගාරයේ ගොවිපළ. අපි දවසක් බන්ධනාගාර ගොවිපල මම බලන්ඩ මගේ හිතවතුන් පිරිසක් ඇවිල්ලා එන්නකොට මම බන්ධනාගාරේ කුසිය ළඟ පෝලිමට ඉන්නවා. එන්නකොට කුසිය පේනවා ගරු ඇමතුමියනි, මේ ඇතුලේ තියෙනවා ගොවිපලෙන් ගෙනාවු මෑ කරල් වගේ පණුව ගහපු පේනවා නිකන් කාපාට වෙලා. ඊට පස්සේ අපි දන්නවා දැන් මේවා තමයි අද රෑ කෑම අපිට කෑමට දෙන්නේ අපිට කියලා. අනේ කිව්වා වගේම අපේ රෑ ආහාර වෙලට මේ මෑ කරල් ටික ආවා. අපි මේ මෑ කරල් සුද්ධ කරලා බලනකොට පණුව ඇතුලේ හොඳට බේක් වෙලා තියෙනවා. මේ රෑ ආහාර වෙලට දීපු මෑ කරල්. ඉතින් ඒ වගේ ඒ 2000 අවුරුද්දේ මම මේ කියන්නේ. ඉතින් එහෙම අත්දැකීම් අපි ලැබුවා ඇතුලේදී. ඒ වගේ ඉතාලම අමහිරි අධ්‍යක්ෂින් බන්ධනාගාර ඇතුලේ තියෙනවා. ඒක නිසා මම කියන්නේ බන්ධනාගාරේ ඉන්නේ සියල්ලම වැරදිකරුවෝ නෙවෙයි. විවිධ වැරදිකරුවෝත් ඉන්නවා. නිවැරදිකරුවෝත් බන්ධනාගාරය ඇතුලේ රිමාන්ඩ් වෙලා ඉන්න අයගෙන් 30%කට වැඩි ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ ගැන අවධානය කටයුතු කරන්න. ඒක බොහොම සෝචනීයයි ඒ தත්ත්වය ඇතුලේ එහෙම බලනකොට. ඉතින් එවැනි தත්ත්වයන් තියෙනවා. බන්ධනාගාර තුල කටයුතුයි. ඉතින් ඒ වගේ ඇත්තටම බන්ධනාගාරයට ආහාර වෙනුවෙන් වියදම් කරන මුදලක්. බන්ධනාගාරයට රජයෙන් වෙන් කරන ආහාර වේලක් තියෙනවා. ඉතින් අපි සොයා බලන්න ඕන ආණ්ඩුව වෙන් කරන ආහාර වේල ඒ රැඳවියොන්ට ලැබෙනවද හරියට කියලා. සමහරලාට රැඳෙන්නේ ලැබෙන්නේ නැහැ. රජය මගින් වියදම් කරන බන්ධනාගාරයේ ඉන්න අය වෙනුවෙන් වියදම් කරන ඒ නියම ආහාර ඒක ලැබෙන්නේ නැහැ. ඒක අපි දන්නවා. ඉතින් සමහර වෙලාවට බන්ධනාගාරයේ ඉන්න නිලධාරීම සමහරු කැමති නැහැ. ඒ නිලධාරීම අපිත් එක්ක ඇවිල්ලා කියනවා මෙපමණ මුදලක් වියදම් කරනවා නමුත් මේක ලැබෙන්නේ නැහැ කියලා. සමහර නිලධාරීන් මම මේක කියන්නේ මම ඇතුලේ ඉඳිද්දි තිබ්බේ தත්ත්වය දැන් මේ தත්ත්වය ගැන මම කියන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඒ සමහර නිලධාරීන් මේ විවේචනය කරනවා මේ අහිංසක හිරකාරයාගේ ගානෙනුත් කොටසක් ගන්නවනි කියලා. ඉතින් ඒ වගේ தත්ත්වයක් බන්ධනාගාරය තුල තියෙනවා. ඒ වගේම නඩු මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ගරු ඇමතුමිය ඔබතුමිය අධිකරණ ඇමතිතුමිය හැටියට පත් වුණාට පස්සේ මෑත කාලේ අධිකරණේ ලොකු ප්‍රගතියක් ලැබුවා. අපි දැක්ක පහුගිය කාලේ, පසුගිය කාලේ රාජපක්ෂ යුගයේ අපි දැක්ක හිටපු අග්‍රමිනිස්කාරතුමා මට මතකයි එකපාරක් ගිහිල්ලා මැද මුලනේ සිංහල අවුරුද්දට කිරි උතුරනකොට එතුමා ගිහිල්ලා පඩියට වෙලා ඉඳගෙන ඉන්නවා. පඩි පෙළේ ඉන්නවා හිටපු අග්‍රමිනිස්කාරතුමා මොහන් පීරිස් මහත්මයා. මම දැක්කා ITN එකේ සජීවී විකාශනයේ ලංකාවටම දුන්නා. මොහන් පීරිස් මහත්තයා ඉන්නවා ගිහිල්ලා සිංහල අවුරුදු තෑගි ගන්න නැත්තම් තෑගි දෙන්න කියලා අවුරුදු සතුරු බෙදා ගන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර. ඒ වගේ අග්‍රනිෂ්කාරවරු හිටියා. හැබැයි දැන් එහෙම නෙවෙයි. දැන් මීට වැඩිය බොහොම පිරිසුදු විදිහට මේ ගමනක් යනවා. ඒ වගේ මේ නඩු වල තියෙන ප්‍රමාද ගැන මේ නඩු ප්‍රමාදය ගැන ඇත්තටම දැන් අලුත් උසාවිය ආරම්භ කරලා නඩු ප්‍රමාදය වළක්වා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒක හොඳයි. අපි මේ සමහර අපි දකින ප්‍රසිද්ධ පුජ්‍යලෝගේ නඩු ඉක්මනට විභාග කරලා නඩු තීන්දුව දෙනවා. නෑ අපි දැක්ක මං දොස් කියන්නේ නෑ. අපිට මතකයි උදාහරණයක් ගත්තොත් සරත් අඹේපිටියේ විනිශ්චයකාරතුමා ඝාතනය කරලා ඒ එතුමාගේ නඩු තීන්දුව මාස 3ක් විතර යනකොට ඒ අයට මරණ දඬුවම නියම කරා. මාස 3ක් 4ක් යන්නදී ඕන්නම්. මෑත කාලේ පොළොන්නරුවේ ප්‍රසිද්ධ පුජ්‍යලෝගේ නඩුවක් සිද්ධ වුණා. මිනිහ මැරුමක්. ප්‍රසිද්ධ කෙනෙක්ගේ කෙනෙක් මැරුණා. ඒ නඩුව බොහොම ඉක්මනට තීන්දුව දීලා ඒ පුජ්‍යලය අවුරුදු 18ක් ඇතුළට ගියා. එවැනි දේවල් අධිකරණ ශේෂ්ත්‍රේ නොවෙන්ට කටයුතු කරන සමහර ඉතාම දුප්පත් හොඳ නීතිඥ මහත්තෙක් හොයාගන්න බැරි සමහර අයට මේ වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙම වුණාම ඒ පවුලට අසාධාරණයක් වෙනවා. මොකද ඒ නඩුව අවුරුදු 15ක් 10ක් ඇදෙනකොට සාක්කිකරුව මැරිලා සාක්කි විනාශ වෙලා එතකොට සමහරලාට සාක්කිකරුවෝගේ සාක්කි අමතක වෙලා එවැනි එවැනි දේවල් වුණාම අර වරද කරපු වරදකරුවා මිනී මරුවා නිදහස් වෙලා ඉන්නවා. ඒ වගේ සිදුවීම් වෙනවා. ඉතින් ඒක නිසා මම ගරු ඇමතුමියට යෝජනා කරනවා මේ වගේ දේවල් වලට අපි හොයන්න ඕන මේකට ක්‍රමවේද. ඒ වගේ විශේෂයෙන්ම
ගරු මන්තුමා
විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන අපි ආපදා කළමනාකරණ අමාත්‍යතුමා දැන් අපේ අනුරාධපුරයේ මන්ත්‍රීතුමා කතා කරා. විශේෂයෙන්ම එතුමා මම සතුටු වෙනවා ගරු මේ ආපදා කළමනාකරණය ගැන අපි ලොකු ප්‍රගතියක් ලැබලා තියෙනවා. ඒ ගැන මොකද පසුගියදා අපි නියගයටපත් වෙච්චි පුජ්‍යල වෙනුවෙන් ගරු ඇමතුමාපත් වුණාට පස්සේ මගේ මැතිවරණ ආසනයේ මැදිරිගිරියේ පවුල් 3000කට නියගෙන්පත් වෙච්චි පවුල් 3000කට එතුමා වියලි සහනාධාර බෙදුවා. එක පවුලකට රුපියල් 5000 බැගින් එතුමාපත් වුණාට පස්සේ
පවුල් 3000කට හාල් කිලෝ 25ක් ඇතුළුව ඒ සහනාධාරය නියන් සහනාධාරය එවැනි හොඳ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා අපි දැන් සූදානම් වෙනවා ඉදිරි නියගයක් එනකොට ඉදිරි ජලගැල්මක් එනකොට දැන් ඉස්සර වගේ නේ අමාත්‍යංශ සූදානම් ඒක නිසා මගේ කාලය අවසන් වෙනවා කතා කරන්න කොතෙකුත් කරුණ තිබුණත් ඉතින් ඒක නිසා මම සතුටු වෙනවා විශේෂයෙන්ම අද මේ අමාත්‍යංශ කීපය ගැන මට අදහස් දක්වන්න ලැබීම ගැන මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි මූලාසනයේ ගරු සභාපතිතුමිය
මීළඟට ගරු යෝගේශ්වර මන්තුමා ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී මූලාසනයේ සඳහා අගරු තුරේ රත්සිංහ මන්තුමා
Please continue.
அலமிதாங்கம் கௌரவ உறுப்பினர் அவர்களே இன்று நீதிமன்றம் நீதி மற்றும் சிறைச்சாலைகள் பொது நிர்வாக அனர்த்தை முகாமத்துவ அமைச்சின் வரவு செலவு குழுநிலை விவாதத்தில் பேசுவதையிட்டு முதலில் மகிழ்ச்சி அடைகின்றேன். குறிப்பாக நீதி அமைச்சு சார்பாக சில விடயங்களை இந்த சபையிலே கொண்டு வர வேண்டிய நிலைமையில் இருக்கின்றேன். வாழைச்சேனையில் கோர்லைப்பட்டி பிரதேசம் கோர்லைப்பட்டி பிரதேசத்திலே இருக்கின்ற வாழைச்சேனை நீதிமன்றமானது மிக குறுகிய கட்டிடத்தில்தான் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இது சார்பாக அதற்கு ஏற்ற வளநிலையை ஏற்படுத்த வேண்டும் என்ற வகையில் அமைச்சின் கவனத்திற்கு கடந்த பல காலமாக அடியேன் கொண்டு வருகின்றேன். இருந்தபோதும் வாழைச்சேனை தற்போதிருக்கின்ற நீதிமன்றத்திற்கு முன்னாடி அதற்கான காணி இருக்கிறது. அதாவது வாழைச்சேனை புகையிரத நிலையத்திற்கு அருகாமையிலே அதற்கான காணி வழங்கப்பட்டிருக்கிறது. அது சார்பான விவரங்கள் பிரதேச செயலாளரால் வழங்கப்பட்டு நீதி அமைச்சின் செயலாளரிடம் கையளிக்கப்பட்டிருக்கிறது. நீதி அமைச்சிடமும் அது நேரடியாக சொல்லப்பட்டிருக்கிறது. ஆனால் இதுவரை அந்த காணியை எடுத்து அதற்குள்ளே கட்டிடம் எதுவும் தாவிக்காத நிலைமை காணப்படுகிறது. ஆகவே நீதி அமைச்சு உடனடியாக வாழைச்சேனைக்கான ஒரு நீதிமன்ற கட்டிடத்தை சகல வசதிகளோடும் அந்த புகையிரத நிலையத்திற்கு அருகாமையில் இருக்கின்ற அந்த காணியில் அமைப்பதற்கு முன்வர வேண்டும். அது முன்பு ஒரு தமிழ் நபருக்கு குத்தகைக்கு கொடுக்கப்பட்டது. அவர் தவறாக பயன்படுத்தியமையின் காரணமாக பிரதேச செயலாளரினால் குத்தகை மீள பெறப்பட்டு சுவீகரிக்கப்பட்டு அந்த காணி நீதிமன்றத்திற்கு பாவிப்பதற்கு வழங்கப்பட்டிருக்கிறது. ஆகவே நீதி அமைச்சு அந்த காணியிலே கட்டிடத்தை அமைக்க வேண்டும். என்னவென்றால் அதற்கு அந்த காணி ஒரு மையப்பகுதியில் இருக்கிறது. ஒரு பக்கமாக தமிழ் மக்கள் இருக்கின்றார்கள், மறுபக்கமாக இஸ்லாமிய மக்கள் இருக்கிறார்கள். ஆகவே ரெண்டு பேருக்கும் அது பொதுவானதாக அமையும் என்பதனை இந்த இடத்திலே தெரிவித்துக் கொள்கின்றேன். அடுத்ததோடு நீதி அமைச்சினால் சமாதான நீதவான்கள் வழங்கப்படுகின்றது. இந்த சமாதான நீதவான்களை பொறுத்தவரையிலே உண்மையிலேயே அந்த விண்ணப்பங்கள் வழங்கப்பட்டு போலீஸ் நிலையங்களிலே நீண்ட காலம் கிடந்து பின்னர் அது வரும்போது நீண்ட காலமாகின்றது. அத்தோடு நீதி அமைச்சு காரியாலயத்தில் வழங்கியிருந்தாலும் அதுவும் ஒரு வருடம் கூட செல்லுகின்றது. ஆகவே இப்போது மிக விரைவாக கடவுச்சீட்டாக இருக்கலாம், அதே போன்று தேசிய அடையாள அட்டையாக இருக்கலாம், எல்லாம் விரைவாக பெறுகின்ற சந்தர்ப்பம் இருக்கின்ற இந்த சூழலிலே அந்த சமாதான நீதவான் அந்த நியமனத்தையும் விரைவாக வழங்குவதற்கு அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும். குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே பல இடங்களில் மரண விசாரணை அதிகாரி இல்லாமல் இருக்கிறது. முன்பு சில இடங்களுக்காக நாங்கள் நீதி அமைச்சிடம் பெயர்களை கொடுத்திருந்தோம், அவர்களுக்கான ஒரு நேர்முக பரீட்சை நடைபெற்றிருந்தது. அதிலே வாழைச்சேனைக்கான ஒரு மரண விசாரணை அதிகாரியாக சபாபதி பிள்ளை ராஜ்குமார் அவர்கள் நியமிக்கப்பட்டிருந்தார். ஒரு வருடமாக அந்த நீடிப்பு நடைபெறுவதாக தெரிவிக்கப்பட்டது. அந்த நீடிப்புக்காக கடிதம் வழங்கப்பட்டும் இன்னும் மீள அந்த நீடிப்பு வழங்கப்படாத நிலைமை இருக்கிறது. அதே போன்று பாகரை பிரதேசத்திலும் மரண விசாரணை அதிகாரி இல்லாத நிலை காணப்படுகிறது. செங்கலடி பிரதேசத்திலும் மரண விசாரணை அதிகாரி இல்லாத நிலைமை காணப்படுகிறது. அது ஆகவே அமைச்சு மரண விசாரணை அதிகாரிகளை நியமிப்பதற்கு முன்வர வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றோம். அத்தோடு வாகரை பிரதேசத்திலே இந்த நீதிமன்றம் தற்காலிகமாக சுற்றுலா நீதிமன்றம் என்ற வகையிலே ஒரு தனியார் கட்டிடத்தில் நடைபெறுகிறது. அந்த தனியார் கட்டிடத்துக்குரிய வாடகைகளோ அதே நேரத்தில் அந்த தனியார் கட்டிடம் சம்பந்தமான ஏற்பாடுகளோ எதுவுமே வழங்கப்படுவதில்லை. அங்கு அவர்கள் அந்த நீதிமன்றத்தை நடத்தி கொண்டிருக்கிறார்கள். வாகரையிலே பல அரச காணிகள் இருக்கிறது. ஆகவே புதிதாக அங்கு அதற்கான கட்டிடத்தை அமைத்து அந்த நீதிமன்றத்தை நடாத்த முன்வர வேண்டும். அதே போன்று களுவாஞ்சிக்குடியிலும் நிரந்தர நீதிமன்றம் அங்கு ஏற்படுத்தப்படுவதற்கு அமைச்சர் நடவடிக்கை எடுக்க வேண்டும். அதேபோன்று கொக்கட்டிச்சோலை மட்டக்களப்பு மாவட்டத்தின் கொக்கட்டிச்சோலையிலும் நிரந்தர நீதிமன்றம் ஏற்படுத்தப்பட வேண்டும். இங்கெல்லாம் சுற்றுலா நீதிமன்றமாக அது நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அதே நேரத்தில் மிக முக்கியமான ஒன்று, நீண்ட காலமாக எங்களது உறவுகள் அரசியல் கைதிகள் என்ற ரீதியிலே அவர்கள் சிறைச்சாலைகளில் நீண்ட காலமாக வாடிக்கொண்டிருக்கிறார்கள். அவர்களுக்கான நியாயமான நீதியான நடவடிக்கை கடந்த அரசாங்கத்திலும் இல்லை, இந்த அரசாங்கத்திலும் அவர்கள் எடுப்பார்கள் என்று எதிர்பார்த்து வருகின்றோம். ஆனால் இதுவரை சரியாக நடைபெறவில்லை. ஆகவே அரசாங்கம் மிக விரைவாக இந்த அமைச்சு தலையிட்டு அவர்களை மிக விரைவாக விடுதலை செய்வதற்கு நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்றால் நீண்ட காலமாக அவர்கள் சிறையில் வாடுகின்றார்கள். ஒரு மன்னிப்பை வழங்கியாவது அவர்களை விடுதலை செய்வதற்கு வர வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். இன்று இந்த இடத்திலே அனர்த்த முகாமைத்துவ அமைச்சரும் இருப்பதன் காரணமாக நீதி அமைச்சர் இல்லாவிட்டாலும் அவர் இங்கு இருந்து கொண்டிருக்கின்றார். ஆகவே அவரிடம் நான் சில விடயங்களை முன்வைக்க விரும்புகின்றேன். 2018 ஜனவரி தொடக்கம் மார்கழி வரை டிசம்பர் வரை மட்டக்களப்பு மாவட்டத்திலே வறட்சியால் 32,480 குடும்பங்கள், வெள்ளத்தால் 17,560 குடும்பங்கள், மின்னல் தாக்கத்தால் 9 குடும்பங்கள், புயல் சூறாவளியால் 180 குடும்பங்கள், தீ விபத்தால் 5 குடும்பங்கள், விலங்கு தாக்கத்தால் 49 குடும்பங்கள் அவர்கள் இறந்து பாதிக்கப்பட்டிருக்கிறார்கள். ஆனால் இந்த குடும்பங்களுக்கான உதவிகளை பொறுத்தவரையில் அவை காலதாமதத்துடன் தான் கிடைத்திருக்கிறது. அனர்த்தம் ஒன்று இடம்பெற்றால் கௌரவ அமைச்சர் அவர்களே உடனடியாக செயற்படுவதற்கு ஏற்பாடு செய்ய வேண்டும். உடனடியாக அந்த மக்களுக்கு அந்த உதவி சென்றடைய வேண்டும். பாதிக்கப்படும் மக்கள் உடனடியாக அந்த உதவியை அனுபவிக்கும் போதுதான் அதில் பலாபலனை அவர்கள் பெற முடியும். கடந்த அரசாங்க காலத்திலே வெள்ள அனர்த்தம் ஏற்பட்ட போது பசில் ராஜபக்சே அவர்கள் அந்த அனர்த்தத்துக்கான ஒரு வீட்டு திட்டம் என்று 1,00,000 ரூபாயை வழங்கினார். ஆனால் எப்படி வழங்கினான், 1.5 வருடத்துக்கு பிறகு வழங்கினார். அப்போ 1.5 வருடத்துக்கு வரையும் பாதிக்கப்பட்ட மக்கள் எங்கு இருப்பது? ஆகவே அனர்த்தம் நடைபெற்றால் உடனடியாக அந்த உதவிகள் வழங்கப்பட வேண்டும். இந்த வறட்சி உதவிகள் நீங்கள் வழங்கினீர்கள், நன்றி தெரிவிக்கின்றோம். ஆனால் அதை உடனடியாக விரைவாக காலதாமதப்படுத்தாமல் வழங்குவதற்கு அமைச்சர் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த இடத்திலே அவரை கேட்டுக் கொள்கின்றேன். அத்தோடு எங்கள் பகுதியிலே ஏறாவூர் பிரதேச செயலாளர் பிரிவிலே வள்ளியாற்று பாலம் என்று ஒன்று இருக்கிறது. இது வெள்ள அனர்த்தத்தின் காரணமாக இந்த வள்ளியாற்று பாலம் முற்றாக உடைக்கப்பட்டு விட்டது. இதனால் அடுத்த பகுதிக்கான தொடர்பை ஏற்படுத்தும் வகையில் அங்கு செல்லுகின்ற மக்கள் போக்குவரத்திலே பெரும் சிரமத்தை எதிர்கொண்டிருக்கின்றார்கள். ஆகவே வேறாவூர் பற்றி பிரதேச செயலாளர் பிரிவில் இருக்கின்ற வள்ளியாற்று பாலத்தை பூரணமாக நிர்மாணிப்பதற்கு அமைச்சர் முன்வர வேண்டும். அதற்கான நிதியொதுக்கீட்டையும் வழங்கி வைக்க வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன். மட்டக்களப்பு மாவட்டத்திலே வருடாந்தம் ஏற்படுகின்ற வெள்ள அனர்த்தம் காரணமாக பெரும் பாதிப்பு ஏற்படுகிறது. அந்த பாதிப்பின் முக்கியமத்தை ஆராய்ந்தால் ஏறாவூர் பற்றி பிரதேச செயலாளர் பிரிவு, அதே போன்று கோரளை பற்றி தெற்கு பிரதேச செயலாளர் பிரிவு பெரும் பாதிப்பை எதிர்கொள்கின்றது. இது என்ன காரணம் என்று சொன்னால், கிரான் பாலம் போடப்படாத நிலையில் இருப்பதுதான் அது முக்கிய காரணமாக இருக்கின்றது. கிரான் பாலமும் கிரான் வீதியும் உடனடியாக போடப்பட வேண்டும், தாவிக்கப்பட வேண்டும். ஆனால் கிரானில் இருக்கும் மக்கள், அதாவது எழுவாங்கரையில் இருக்கும் மக்கள் படுவாங்கரைக்கு செல்வதற்கு பெருஞ்சிரமப்படுகிறார்கள். படுவாங்கரை என்கின்ற கிரான் பகுதியில் தான் பிரதேச செயலகம் இருக்கிறது. அங்கு போக்குவரத்து மிக கஷ்டமாக இருக்கிறது. வெள்ளம் ஏற்பட்டால் அங்கு அவர்கள் போட் மூலமும் தோணி மூலமும் தான் மக்கள் செல்ல வேண்டும். 1 கிலோமீட்டர் 2 கிலோமீட்டர் என்று செல்ல வேண்டும். ஆகையால் அந்த கிரான் பாலத்தையும் அந்த வீதியையும் செப்பனிடுவதற்கு அமைச்சு அதற்கான நிதியை ஒதுக்கி நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த இடத்திலே அன்பாக கேட்டுக் கொள்கின்றேன். அத்தோடு ஏறாவூர் பிரதேசத்திலே ஏறாவூர் பற்றி பிரதேச செயலாளர் பிரிவிலே கன இடங்களில் வெள்ள அனர்த்தம் ஏற்படும் போது நீர் நிரம்புவதனால் மக்கள் பெரும் பாதிப்பை எதிர்கொள்கின்றார்கள். ஆனால் அவர்களுக்கு ஏற்ற அந்த வடிகால் வசதி இல்லாத காரணம்தான் இதற்கு முக்கிய காரணமாக இருக்கின்றது. இன்றும் கூட அன்று வந்த வெள்ள அனர்த்தத்தின் நீர்கள் இன்றும் அந்த பகுதியிலே தேங்கி காணப்படுகிறது. காரணம் அந்த வடிகால் அமைப்பு இல்லை. ஆகவே ஏறாவூர் பற்றி பிரதேச செயலாளர் பிரிவு, கோரளை பற்றி பிரதேச செயலாளர் பிரிவு, அதே போன்று அரையம்பதி மண்முனை பற்றி பிரதேச செயலாளர் பிரிவு, மண்முனை வடக்கு பிரதேச செயலாளர் பிரிவு, களுவாஞ்சிக்குடி என்கின்ற மண்முனை தென்னறிவில் பற்றி பிரதேச செயலாளர் பிரிவுகளில் வடிகால் அமைப்பை ஏற்படுத்தி கொடுத்தால் வெள்ள அனர்த்தங்களில் இருந்து மக்கள் பாதிக்கப்படுவதை நாங்கள் தடுத்துக் கொள்ளலாம். அதற்கும் அமைச்சு ஒழுங்கு செய்ய வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். மட்டக்களப்பு மாவட்டத்தில் சிறிய குளங்கள் பல காணப்படுகின்றன. இந்த சிறிய குளங்கள் வறட்சி காலத்திலே வற்றி விடுகின்றது. அவ்வாறு வற்றும் போது அது மக்களின் குடிநீருக்கும் அதே வேளையில் மிருகங்கள் ஏனைய பறவைகளுக்கான குடிநீருக்கும் கூட பெரும் தட்டுப்பாடும் பிரச்சனையும் ஏற்படுகிறது. ஆகவே அந்த சிறிய குளங்களை புனரமைப்பதற்கு அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும் என்று அன்பாக கேட்டுக் கொள்கின்றேன். அத்தோடு மட்டக்களப்பு நகர பகுதி இந்த கடந்த சுனாமி அனர்த்தத்தில் 2004 சுனாமி ஏற்பட்ட போது மட்டக்களப்பு நகரம் பெரிதும் பாதிக்கப்பட்டது. ஏனென்றால் அதன் அருகில் இருக்கின்ற நாவலடி கிராமம் தான் முற்றாக அழிக்கப்பட்டது. அது நகரத்துக்குள்ளே இருக்கின்றது. காரணம் அது கடலுக்கு அண்மித்ததாக இருக்கின்றது. ஆனால் அவ்வாறான சுனாமி அனர்த்தங்கள் பாரிய முறையிலே ஏற்படும் போது அந்த மக்கள் தங்கள் பகுதியில் இருந்து நகரை நோக்கியோ அல்லது பாதுகாப்பான இடத்திற்கு செல்வதற்கோ போதிய போக்குவரத்து பாதைகள் இல்லாமை பெரும் குறைபாடாக இருக்கிறது. ஆகவே இவ்வாறான திடீர் அனர்த்தம் ஏற்படும் போது அந்த மக்கள் தங்களை பாதுகாத்துக் கொள்ளும் வகையில் வெளியேறுவதற்கு ஏற்ற வசதிகளை பாதை வசதிகளை ஏற்படுத்துவதற்கு அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன். மட்டக்களப்பு நகர பகுதியை பொறுத்தவரையில் அது ஒரு கலப்பு. அது பல பகுதியில் இரண்டு பக்கங்கள் அங்கு ஆறு சூழ்ந்திருக்கிறது. ஒரு பகுதி பெருங்கடலாக இருக்கிறது. ஆகவே நாங்கள் அந்த பகுதியிலே அடிக்கடி வெள்ள அனர்த்தங்களில் அந்த மக்கள் பாதிக்கப்படுவதன் காரணமாக அங்கும் சிறந்த வடிகால் அமைப்புகள் ஏற்படுத்தப்படுமாக இருந்தால் அந்த இதுவும் முக்கியமாக இருக்கும். அதே நேரத்தில் இந்த வெள்ளத்தின் போது நீர்கள் ஊடுருவாத வகையில் மக்கள் குடியிருப்புகளில் தடுப்பு அணைகள் போடப்பட வேண்டும். அந்த தடுப்பு அணைகளை போடுவதற்கு அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும் என்றும் இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். மற்றது பொதுவாக மட்டக்களப்பு மாவட்டத்திலே கடந்த காலங்களில் வைத்து பல தீ விபத்துகள் இடம்பெற்றிருக்கிறது. ஆனால் தங்கள் அமைச்சிலே தீ விபத்தினால் பாதிக்கப்படுவதற்கான உதவி வழங்கும் திட்டம் இல்லை. ஆகவே விபத்தும் தீ விபத்தும் உண்மையிலே ஒரு அனர்த்தம். ஆகையால் அமைச்சு அந்த தீ விபத்து ஏற்படுவதற்குரிய நஷ்ட ஈடுகள் ஆதரவை கொடுப்பதற்கு ஒரு தீ விபத்து நடந்தால் வறிய மக்கள் தான். ஆகவே அதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக் கொள்கின்றோம். மட்டக்களப்பு மாவட்டத்திலே பெரும்பாலும் மணல் பகுதியாக இருக்கின்றது. இது நிலகில் நீரெல்லாம் வெள்ள அனர்த்தத்திலே பெரும்பாலும் பாதிக்கப்படுகிறது. கௌரவ அமைச்சர் அவர்களே, எனக்கு நேரம் குறைவாக இருக்கிறது.
கினி கேணீம் நிசா நிவாச வல்டஹான் விலா சித்தலா தீனாது. கினி கேணீம் நிசா நிவாச ஹோ தேபல வல்டஹான் விலா தீனாது.
தீயின் காரணமாக பல ஏற்பட்டிருக்கிறது. ஆனால் அந்த உங்களுக்கு அந்த சுற்றி நிபப்படி நீங்கள் வழங்க முடியாத சூழலால் அந்த மக்கள் இன்றும் பாதிக்கப்பட்ட மக்களாக இருக்கிறார்கள்.
கினி கேணீம் அப்பாலும்
நன்றி அமைச்சர் அவர்களே. மற்றது மணல் பகுதிகள், எங்கள் பகுதியில் கூடுதல் மணல் பகுதி நிலகில் நீர் கூடுதலாக மாசுபடுகின்றது. அதற்காக நீங்கள் பவுசர் மூலம் நீர் வழங்கும் திட்டத்தை ஏற்பாடு செய்திருக்கின்றீர்கள். பெரும்பாலும் அவற்றை விட நிரந்தரமான தீர்வாக, அதாவது நீர் வழங்கல் வடிகால் அமைச்சோடு தொடர்பு கொண்டு நீர் திட்டம், அதாவது குழாய் நீர் திட்டத்தை ஏற்பாடு செய்தால் அது பெரும் உதவியாக இருக்கும் என்பதை தெரிவிப்பதோடு முக்கியமான ஒரு விடயம் எங்களுக்கு இருக்கின்றது. மழை காலங்களிலே போக்குவரத்து பாதிப்பு, அந்த போக்குவரத்து பாதிப்பு என்பது பெரும் பிரச்சனையாக இருக்கிறது. ஆறுகள் எல்லாம் நிரம்புகின்றது. அதனால் பாலங்கள் பல போடப்பட வேண்டும். மண்டூர் குருமன்வழி பாலம், அதற்கு 1,400 மில்லியன் தேவை. கிரான் புலிவாஞ்சகல் பாலம், அதுக்கு 2,000 மில்லியன் தேவை. சந்திவழி தீயிலி வெட்டி பாலம், அதுக்கு 1,200 மில்லியன் தேவை. கிண்ணையடி முருக்கன் தீவு பாலம், 850 மில்லியன் தேவை. பங்குடாவளி நரிப்புள் தோட்ட பாலம், 650 மில்லியன் தேவை. அதே போன்று கட்டுமுறிவு தட்டுமுனை பாலம், வாழச்சேரி நாசவந்தீவு பாலம், பூச்சிக்கூட்டு பாலம், இரணமடு பாலம், அதே போன்று வேற்றுச்சேனை பாலம் என்பன தாவிக்கப்பட வேண்டும். இவை வெள்ள அனர்த்தத்தில் இந்த வெளுவாங்கரை படுவாங்கரை என்கின்ற பகுதியின் மக்களின் போக்குவரத்து பெரும்பாலும் பாதிக்க செய்கின்றது. ஆகவே அந்த பாலங்களை அனர்த்த அமைச்சு கூடாக செய்வதற்கு முன்வர வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு, உன்னிச்ச மக்கள் குடிநீருக்காக தட்டுப்படுகிறார்கள். அவர்கள் வறட்சியால் தான் குடிநீரை பெரும்பாலும் கிடைக்க முடியாத சூழலுக்கு ஆளாகின்றார்கள். ஆகவே வறட்சி என்ற வகையிலே குழாய் நீர் மூலம் உன்னிச்சை அதை உட்பட்ட 20 கிராமங்களுக்கும் நீர் வழங்குவதற்கு கிட்டத்தட்ட 700 மில்லியன் தேவையாக இருக்கிறது. அல்லது அனர்த்த முகாமைத்துவ அமைச்சு அந்த நிதியை ஒதுக்கி அந்த சேர்த்திட்டத்தை ஏற்பாடு செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு மாவட்ட அனர்த்த ஒருங்கிணைப்பு பிரிவில் அனர்த்தங்கள் நிகழும் போது அவற்றை ஒழுங்கமைப்பதற்கான போதிய வசதிகள் இல்லை. ஆகவே அந்த உதவி பணிப்பாளர்கள் 10 வருடமாக சில இடங்களில் இருக்கிறார்கள். அவர்களுக்கான ஒரு இடமாற்றம் அவற்றுக்கான வசதி வாய்ப்புகளையும் வழங்கி வைக்க வேண்டும் என்று இந்த இடத்திலே உங்களை அன்பாக கேட்டுக்கொண்டு கிளிநொச்சி பகுதி அண்மையிலே முல்லைத்தீவு கிளிநொச்சி பகுதி பாரிய அனர்த்தத்தை சம்பாதித்தது. ஆகவே அந்த மக்களுக்கான கொடுப்பனவுகள் சரியான முறையில் இன்னும் நடைபெற்று முடியவில்லை. அதையும் விரைவுபடுத்துமாறு கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.